අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අදත් අපි ආවා රුහුණු ගුරු ගෙදරින් දහස් ශ්‍රේණිය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පාඩමත් අරගෙන. ඉතින් අද පාඩම ඉදිරිපත් කරන මම අකුරැස්ස මහාවිද්‍යාලයේ නදීකා වීරසිංහ ගුරුතුමිය. මාත් එක්ක එකතු වෙලා ඉන්නවා කවිෂ්ක කල්හාර පුතාත්.
අතපය හතර තිබුණට මදි. වැඩක් පලක් කරන්න හොඳ මොලයක් තියෙන්නත් ඕන.
අත්තම්මේ, අතපය හතර තිබුණට හැමෝටම මොලයක් නැද්ද?
තියනවා තියනවා දරුවෝ. හොඳට ඉගෙනගෙන පුරුදු පුහුණු වෙලා තමන්ටම කියල හැකියාවක් ඇති කරගන්න ඕන. පලක් ඇතිව වැඩක් කරන්න නම්.
ඇත්තද මේ කතාව? ඔව්. හරියට වැඩක් කරන්න නම් අපේ ශරීරයේ අවයව නිරෝගීව තියෙන්න ඕන. අපේ ශරීරයේ අවයව වගේ තමයි පරිගණකයේ දෘඩාංග. හાર્ඩ්වෙයා කියලා අපි හඳුන්වන්නේ. දෘඩාංග වර්ගීකරණය මතකද දොල පුතාලට?
ඔව් ටීචර්. ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, මතක උපාංග.
කියන්න බලන්න උදාහරණ කීපයකුත්.
යතුරු පුවරුව, මූසිකය, සන්දර්ශකය, දෘඩ තැටිය.
හරියටම හරි. අපි මේ අවයව තිබුණ කියලා විතරක් මදිනේ. නිවැරදිව වැඩක් කරන්න නම්. එහෙම නේද?
ඔව් ටීචර්. දැනුම පළපුරුද්ද තියෙන්නත් ඕන.
ඔව් පුතේ. අන්න ඒ වගේ පරිගණකයටත් පරිගණකයෙන් අපට අවශ්‍ය වැඩක් කරගන්න මෘදුකාංග ඕන වෙනවා. මේවා අතින් අල්ලන්න බෑ. පරිගණකයේ මතකයේ තුල ස්ථාපනය කරලායි තියෙන්නේ. සොෆ්ට්වෙයා කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන මේවා පරිගණකයේ තුලින් යම් කාර්යයක් ඉටු කර ගැනීමට යොදාගනු ලබන උපදෙස් මාලාවක් විදියට හඳුන්වන්න පුළුවන්. මිනිස් ශරීරය කියන මේ දෘඩාංග වල එකතුවට දැනුම ලබා දෙන්නේ අධ්‍යාපනය තුලින් නේද පුතා?
ඔව් ටීචර්.
දරුවෙකුට ලබා දෙන මූලික අධ්‍යාපනය වගේ තමයි පරිගණකයට ඇතුළත් කරන පද්ධති මෘදුකාංග.
ඒ මොනවද ටීචර්?
පුතේ, අපට කාර්මික, කෘෂිකාර්මික, තාක්ෂණික කියලා අංශවල පළපුරුද්දක්, ඒ කියන්නේ විශේෂ දැනුමක් ලබා ගන්න කලින් මූලික වශයෙන්ම කියවන්න, ලියන්න, අවබෝධය ඇති කරගන්න අවශ්‍ය වෙනවනේ. අන්න ඒ වගේ තමයි පරිගණකයකිනුත් අකුරු ටයිප් කරන්න, ගණන් හදන්න, සින්දු බලන්න වගේ වැඩ කරන්න නම් පද්ධති මෘදුකාංග ස්ථාපනය කරලා තියෙන්න ඕන.
ටීචර්, අකුරු ලියන්න, සින්දු බලන්න පුළුවන් විදිහේ පද්ධති මෘදුකාංග වලින්ද? ටීචර්, අකුරු ලියන්න, සින්දු බලන්න පුළුවන් පද්ධති මෘදුකාංග වලින්ද?
නෑ නෑ පුතේ. සින්දු බලන්න, අකුරු ලියන්න, ගණන් හදන්න පුළුවන් විදිහේ මෘදුකාංග පරිගණකයට ස්ථාපනය කරන්න කලින් මේ පද්ධති මෘදුකාංග පරිගණකයට ස්ථාපනය කරන්න ඕන.
ඒ කියන්නේ පද්ධති මෘදුකාංග මත තමයි අනිකුත් මෘදුකාංගත් ක්‍රියාත්මක වෙන්නේ.
හරියටම හරි. අපි අපේ වැඩ පහසු කරගන්න භාවිතා කරන මෘදුකාංග වලට යෙදුම් මෘදුකාංග කියලා කියනවා. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා.
පද්ධති මෘදුකාංග වර්ග මොනවද ටීචර්?
මෙහෙයුම් පද්ධතිය, උපයෝගීතා මෘදුකාංග, භාෂා පරිවර්තක තමයි මූලිකම පද්ධති මෘදුකාංග වෙන්නේ. පුතා මෙහෙම හිතන්නකෝ. පුතාලගේ ඉස්කෝලේ හොඳින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කරන්න නම් මොනවද මූලිකවම ඕන කරන්නේ?
යටිතල පහසුකම්, හොඳ පරිපාලනයක් වගේ දේවල් ටීචර්.
හරි පුතේ. මෙන්න මේ පරිගණකවලත් අපට අවශ්‍ය වැඩ පහසු කරගැනීමේ මෘදුකාංග නිවැරදිව ක්‍රියාත්මක කරලා අපට අවශ්‍ය ක්‍රියාවලිය සිදු කරගන්න නම් පද්ධති මෘදුකාංග අත්‍යවශ්‍ය වෙනවා. සිස්ටම් සොෆ්ට්වෙයා කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන මේවා දෘඩාංග හා මෘදුකාංග කළමනාකරණය කරලා අපට වැඩ කරගෙන යන්න යටිතලය සකස් කරලා දෙනවා.
එහෙනම් ටීචර්, මෙහෙයුම් පද්ධතිය තමයි පරිගණකය තුළ දෘඩාංග හා මෘදුකාංග කළමනාකරණය කරන්නේ.
හරි පුතේ. මෙහෙයුම් පද්ධතිය තමයි ප්‍රධානම පද්ධති මෘදුකාංගය. එයාට යාගේ කාර්ය හොඳින් කරගෙන යන්න උපයෝගීතා මෘදුකාංග වගේම භාෂා පරිවර්තක මෘදුකාංග උදව් කරනවා.
මොනවද ටීච මේ උපයෝගීතා මෘදුකාංග වලට උදාහරණ වෙන්නේ?
ඕ පුතේ, ප්‍රතිවෛරස මෘදුකාංග, ඉංග්‍රීසියෙන් අපි හඳුන්වන ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයා, තැටි ආකෘති කරන මෘදුකාංග, ඩිස් ෆෝමැටින් සොෆ්ට්වෙයා කියලා අපි නිතරම ඇහින්නේ. අන්න ඒ වගේව මෙන්න මේ සඳහා උදාහරණ වෙනවා.
ඇවාස්ට්, බිඩ් ඩිෆෙන්ඩර් වගේ නේද ටීච?
ඔව්, ඒවා තමයි වෛරස් ගාඩ් වලට උදාහරණ වෙන්නේ. ඉතින් දුවේ පුතේ, භාෂා පරිවර්තක ලැංග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ, අන්න ඒවත් පරිගණකයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න පහසුකම් සලස්වනවා.
ටීච, ඇයි භාෂා පරිවර්තක ඕන වෙන්නේ පරිගණකයට?
හොඳ ප්‍රශ්නයක්. පුතා මෙහෙම හිතන්නකෝ, ඔයා දන්නේ සිංහල විතරයි, මං දන්නේ ඉංග්‍රීසි විතරයි. දැන් ඔයාට මං කියන දේ තේරුම් ගන්න පුළුවන්ද?
බැහැනේ ටීච.
අන්න ඒ නිසා මං කතා කරන දේ ඔයා දන්න භාෂාවට පරිවර්තනය කරන්න භාෂා පරිවර්තකයක් ඕන කරනවා. අන්න ඒ නිසා මං කතා කරන දේ ඔයා දන්න භාෂාව බවට පරිවර්තනය කරන්න භාෂා පරිවර්තකයෙක් ඕන. ඉතින් මේ පරිගණකයත් අන්න ඒ වගේ. එයාට අපි මෘදුකාංග වලින්, ආදානුපාංග වලින් ලබා දෙන අනකිරීම් තේරුම් ගන්න බැහැනේ. මොකද පරිගණකය කියන්නේ යන්ත්‍ර භාෂාව. ඒ කියන්නේ එක බිඳුව විතරක් දන්න යන්ත්‍රයක්නේ. ඉතින් එයා දෙන තොරතුරු අපට දැනගන්නත්, අපි දෙන දත්ත එයා දැනගන්නත් මෙන්න මේ භාෂා පරිවර්තක උදව් වෙනවා.
භාෂා පරිවර්තක වර්ග කීයක් තියද ටීච?
ඕ පුතේ, මූලික වශයෙන්ම ඇසෙම්බ්ලි කියන පරිගණක භාෂාව යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරන්න ඇසෙම්බ්ලර් කියන භාෂා පරිවර්තකයේ උදව් වුණා. ඒ වගේම නූතන ඉහළතලයේ දියුණු පරිගණක භාෂා පරිවර්තනය කරන්න සම්පාදකයේ සහ අර්ථ වින්‍යාසකයේ උදව් වෙනවා.
සම්පාදකයට ඉංග්‍රීසියෙන් කම්පයිලර් කියලා කියනවා කියලත්, අර්ථ වින්‍යාසකයට ඉංග්‍රීසියෙන් ඉන්ටර්ප්‍රිටර් කියලා කියන බවත් පෙළ පොතේ තියෙනවා.
ඕ පුතේ, පරිගණකයේ දෘඩාංග හා මෘදුකාංග කළමනාකරණය කරලා පරිගණකයෙන් කාර්යයන් කරගෙන යන්න පුළුවන් විදිහේ පරිසරයක් පද්ධති මෘදුකාංග එකතු වෙලා ගොඩනැගුවට පස්සේ අපට පුළුවන් යෙදු මෘදුකාංග භාවිතා කරලා පරිගණකයෙන් බොහෝ කාර්යයන් පහසුවෙන් කරගන්න.
ටීච කලින් කිව්ව යෙදු මෘදුකාංග ඒවයි නේද අපිට සින්දු අහන්න, අකුරු ටයිප් කරන්න, ගණන් හදන්න පුළුවන් වෙන්නේ?
හරියටම හරි.
අර MS Office, Word, Excel, PowerPoint, VLC Player, අන්න ඒවා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා කියලා දැන් මට තේරුණා.
මගේ අහගෙන ඉන දුවල පුතාලටත් ගුරු ගෙදර සංගරාවේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය විෂය යටතේ අපි ලබා දීලා තියෙන ක්‍රියාකාරකම කරගෙන යන ගමන් හොඳින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඔව්, මෘදුකාංග වර්ගීකරණය තමයි හිස්තැන් පුරවන්න කියලා මුලින්ම අපි දීලා තියෙන්නේ.
ඔව් ටීච, මම නම් සම්පූර්ණ කළා.
බොහොම හොඳයි. මගේ දූල පුතාලා හැමෝම මේ පාඩමින් අපි කතා කරන ප්‍රධානම මාතෘකාව තමයි මෙහියුම් පද්ධතිය. ඉතින් අපි බලමු ඇයි පරිගණකයට මෙහියුම් පද්ධතියක් අවශ්‍ය කියලා.
දෘඩාංග හා මෘදුකාංග අතර සම්බන්ධතාව ඇති කරන්න නේද ටීච?
හරියටම හරි. පුතා හොඳට පෙළ පොත කියවලා තියෙනවා. මගේ අහගෙන ඉන්න දරුවොත් හොඳින් පෙළ පොත අධ්‍යයනය කරන්න ඕන. පරිගණක පද්ධතියේ සියලුම උපාංග වගේම මෘදුකාංග හැසිරවීම, කළමනාකරණය සිදු කරන්නේ මෙන්න මේ OS එකින්.
හරියට අපේ ඉස්කෝලේ විදුහල්පතිතුමා වගේ නේද ටීච? පාසලේ භෞතික මානව සම්පත් වගේම ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලියත් කළමනාකරණය කරන්නේ ප්‍රින්සිපල් සර්නේ.
ඕ පුතා, මං කලින් කියපු උදාහරණය පුතා මෙතනට හොඳින් ගලපගත්තා. ඊළඟට අපි ගුරු ගෙදර සංගරාවෙන් දීලා තියෙන ක්‍රියාකාරකමේ හිස්තැන් පුරවන්න මගේ දූල පුතාලට පෙළ පොතේ 141 පිටුවේ 5-3 රූප සටහන උදව් කරගන්නත් පුළුවන්. පරිශීලකයා හා පරිගණකයා අතර සම්බන්ධතාව තමයි අපි මේ ක්‍රියාකාරකමින් මගේ දූල පුතාලට හිස්තැන් පුරවන්න ලබා දීලා තියෙන්නේ.
ටීචර්, මේ පරිගණකය ඔන් කරන වෙලාවේ කිව්ව නේද ටීචර් OS එක තෝරගන්න කියලා?
ඔව්. මේ පරිගණකයේ මෙහෙයුම් පද්ධති වර්ග කිහිපයක් ස්ථාපනය කරලා තියෙනවා. අපි වැඩ කරන්න කැමති OS එක අපිට තෝරගන්න පුළුවන්.
ටීචර් මේකේ තිබුණා වගේ ඉසුරු Linux, Windows, Unix විතරද OS වර්ග?
නැහැ පුතේ. Windows කියන්නේ Microsoft සමාගම විසින් හදලා තියෙන මුදල් ගෙවලා මිලදී ගන්න ඕන මෙහෙයුම් පද්ධති මෘදුකාංගයක්. කාලින් කාලෙට විවිධ සංස්කරණ වලින්, ඒ කියන්නේ Windows XP, Windows Vista, Windows 7, Windows 8, Windows 10 කියලා වෙනස් වෙලා ආවේ මෙන්න මේ Windows කියන ඔපරේටින් සිස්ටම් එක.
මම දැක්කා අපේ තාත්තලග Windows OS එකක් තියෙන ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා.
ඔව් පුතා. Microsoft Office Windows Mobile කියලා ස්මාර්ට් ෆෝන් සඳහාම නිෂ්පාදනය කරපු ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සේවාදායක පරිගණකවලට Microsoft ආයතනය විසින් ඔපරේටින් සිස්ටම් එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක හඳුන්වන්නේ Windows Server Operating System කියලා. ඒ වගේම තමයි Apple සමාගම එයාලා නිෂ්පාදනය කරන Apple Macintosh පරිගණකවලට Mac OS කියලා වෙනම OS එකක් නිපදවලා තියෙනවා. අහගෙන ඉන්න මගේ දුවල පුතාලත් තුන්වෙනි ක්‍රියාකාරකම ලෙස අපි ලබා දීලා තියෙන මෙහෙයුම් පද්ධති වර්ග ගැන විස්තර කරන්න කියලා දීපු වගුවේ හිස්තැම් පුරවන්න ඇති නේද? Windows OS එකත් Mac OS එකත් මුදල් ගෙවලා මිලට ගත යුතු ඒවා. නමුත් Ubuntu, Hantana Linux අන්න ඒ වගේ මෙහෙයුම් පද්ධති නොමිලේ භාගත කරගන්න පුළුවන්. ඒවා නිදහස් හා විවෘතකේත මෘදුකාංග.
ඇයි ටීචර් විවෘතකේත කියන්නේ?
ඕ පුතා, හොඳ ප්‍රශ්නයක්. Open source කියලා කියන්නේ ඒ මෘදුකාංගය ගොඩනගලා තියෙන කේතය අප වෙත ලබා දෙනවා කියන එක. අන්න එහෙම වුණාම අපට පුළුවන් අපට ගැළපෙන ක්‍රමයට මේ කේත වෙනස් කරන්න. එහෙම වෙනස් කරපු අවස්ථා තමයි ඕගොල්ලෝ මේ දකින Linux, ඉසුරු Linux, කාලි Linux, Hantana Linux අන්න ඒවා.
ටීචර්, ස්මාර්ට් ෆෝන් වලට ගොඩක් වෙලාවට Android OS නේද භාවිතා කරන්නේ?
ඔව් පුතේ. Android කියන්නේ ස්මාර්ට් ෆෝන් වලටම හදපු Google සමාගම විසින් නිෂ්පාදනය කරපු OS එකක්. ඒ වගේම Android OS එකක් නොමිලේ භාගත කරගෙන භාවිතා කරන්න පුළුවන්. ඔව් දුවේ පුතේ. දැන් අපි පිවිසෙමු ගුරු ගෙදර සංගරාවේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පාඩම් මාලාව යටතේ තියෙන පළවෙනි ක්‍රියාකාරකමට. මගේ දරුවෝ මේ වෙනකොටත් මේ ක්‍රියාකාරකම සම්පූර්ණ කරලා ඇති. ඔව්, අපි ලබා දීලා තියෙනවා මෘදුකාංග වර්ගීකරණය හිස්තැම් පුරවන්න කියලා. 138 පිටුවේ පෙළපොතේ සඳහන් වෙන රූප සටහනම තමයි මේ හිස්තැම් පුරවන්න කියලා අපි ලබා දීලා තියෙන්නේ. පද්ධති මෘදුකාංග, යෙදු මෘදුකාංග කියලා මෘදුකාංග වර්ගීකරණය වෙන බව, පද්ධති මෘදුකාංග යටතේ මෙහෙයුම් පද්ධති, උපයෝගීතා මෘදුකාංග, භාෂා පරිවර්තක මූලික වශයෙන්ම සටහන් වෙන්න ඕන. පුතා මොනවද භාෂා පරිවර්තක යටතේ ලිව්වේ?
වදන් සැකසීම, assembler, සම්පාදක, අර්ථ විඤ්ඤාසක.
ඔව් දුවේ පුතේ. ඊළඟට යෙදු මෘදුකාංග යටතේ මොනවද බලමු ලියන්න ඕන?
වදන් සැකසීම, පැතුරුම්පත්, දත්ත සමුදාය, පරිගණක ක්‍රීඩා, වෙබ් අතිරික්සු.
ඔව්. ඊළඟට අපි පිවිසෙමු දෙවෙනි ක්‍රියාකාරකමට. ඒ යටතේ පරිශීලකයා හා පරිගණකයා අතර සම්බන්ධතාව දැක්වෙන රූප සටහනේ හිස්තැන් පුරවන්න තමයි අපි දූල පුතාලට ලබා දීලා තියෙන්නේ. ඉතින් මගේ දූල පුතාලත් යෙදු මෘදුකාංග, මෙහෙයුම් පද්ධතිය සහ අනිකුත් පද්ධති මෘදුකාංග කොහොමද මේ පරිශීලකයාත් දෘඩාංගත් අතර සම්බන්ධතාවයේදී ගොඩනැගිලා තියෙන්නේ කියලා හිස්තැන් පුරවන්න ඇති නේද?
ඔව් ටීචර්.
ඔව්. තුන්වෙනි ක්‍රියාකාරකමේදී අපි ලබා දීලා තියෙනවා විවිධ මෙහෙයුම් පද්ධති වර්ග. අන්න ඒ වගේ හිස්තැන් පුරවනකොට මගේ දූල පුතාලා Windows මෙහෙයුම් පද්ධතියේ නිෂ්පාදන ආයතනයේ විදිහට මොකද්ද ලිව්වේ?
Microsoft සමාගම ටීචර්.
හරි. විස්තර යටතේ ලියා ගන්න ඕන විවිධ සංස්කරණ වලින් ලබාගත හැකි බව, උදාහරණ, එවිතරක් නෙමේ මුදල් ගෙවා ලබා ගත යුතු මෙහෙයුම් පද්ධතියක් බව. ඊළඟට මැක්කෝස් එක කවුද නිෂ්පාදනය කළේ පුතා?
ඇපල් සමාගම ටීචර්.
හරි. ඊළඟට ඇපල් සමාගම නිෂ්පාදනය කරපු මැක්ඕඑස් එක ගැන විස්තරය යටතේ මගේ දූල පුතාලට පුළුවන්. මැක්ඕඑස් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇපල් මැක්ටිටොෂ් පරිගණක සඳහාම පමණක් බව ලියාගන්න. ඒ වගේම මැක්ඕඑස් එක කියන්නේ මිලදී ගත යුතු මෘදුකාංගයක් බව. ඔව්. ඊළඟට උබුන්ටු. මොනවද පුතා ලිව්වේ විස්තරයට?
ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පාදක කරගනිමින් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය නිපදවා ඇත.
ඔව්. පෙළපොතේ සටහන් වෙලා තියෙන එක තමයි පුතා ලියලා තියෙන්නේ. හොඳයි. අන්න ඒ වගේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය කියන්නේ නොමිලේ බාගත කරගන්න පුළුවන් විවෘතකේත මෘදුකාංගයක් බව මගේ දූල පුතාලා සටහන් කරගන්න ඕන. ඊළඟට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය. ඒ යටතේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මොන සමාගම විසින්ද නිෂ්පාදනය කරලා තියෙන්නේ?
Google සමාගම ටීචර්.
හරි. ඒ යටතේ ලියාගන්න විස්තරයට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියක් බව. ඒ වගේම විශේෂයෙන්ම මේ මෙහෙයුම් පද්ධතිය ජංගම උපාංග සඳහා නිෂ්පාදනය කරපු බවත් සටහන් කරගන්න ඕන. ඊළඟට හන්තාන ලිනක්ස්. හන්තාන ලිනක්ස් යටතේ ඕගොල්ලන්ට පුළුවන් විස්තරය විදිහට හන්තාන ලිනක්ස් නොමිලේ බාගත කරගත හැකි බව. අන්න ඒ නොමිලේ බාගත කරන්න භාවිතා කරන්න පුළුවන් වෙබ් අඩවියේ නම, ඒ වගේ සටහනක් ලියාගන්න. ඉතින් දුවේ පුතේ, අද මෙහෙයුම් පද්ධතිය පිළිබඳ මගේ දූල පුතාලට මූලික අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. තවත් මේ වගේම තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පාඩමක් අරගෙන ඔබ හමුවට එනතුරු මගේ දූල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.
රුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. තොරතුරු තාක්ෂණ විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වී නම් ICT හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7481 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.